ආයුබෝවන්. අදත් අපි රුහුණු ගුවන් විදුලිය ඔස්සේ විද්‍යාව ජීවේ අඛණ්ඩතාවය පාඩමේ ඉතිරි කොටස ඉදිරියට සාකච්ඡා කරන්න තමයි දැන් සූදානම් වන්නේ. මා සමග රැඳී සිටිනවා මාතර හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ සාරංග වීරසිංහ අපේ ගුරු මහතා. ඉතින් ඔබ සැමට ආරාධනා කරනවා අපහා එක්ව ශාකවල ලිංග ප්‍රජනන යටතේ අපි කතා කරපු පාඩමේ ඉදිරි කොටස හා සම්බන්ධ වන්නට. සාරංග සර්.
ඔව් ප්‍රසන්න සර්.
අපි අවසානයේට කතා කරේ පටකරෝපණ අවස්ථාවේ ඒකේ වාසි අවාසි ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු.
ඔව් පටකරෝපණය සම්බන්ධ වාසි අවාසි අපි සාකච්ඡා කළා.
ඔව් එහෙනම් අපි ශාකවල ලිංග ප්‍රජනනය කියන කොටසට එමු. ඒක අපි ආරම්භ කරගෙන ඉදිරියට යමු.
ඔව් ලිංගික ප්‍රජනනය කියන්නේ අපි මේක හඳුන්වද්දිම කිව්වා පළවෙනි පාඩමේදී. ඔබ සම්බන්ධ වුණ නැත්නම් මම නැවත මතක් කරන්නම්. ජන්මානු සම්බන්ධ වීමෙන් සිදුවන ජීවි වර්ගය බෝ කිරීම. මෙතෙන්දී විශේෂිතම ව්‍යුහයක් හැටියට අපි හඳුනා ගන්නවා ජන්මානු නිෂ්පාදනය වෙන්නේ ශාකවල පුෂ්පයේ. එතකොට පුෂ්පයේ පරාගදානි සහ ඩිම්බකෝෂ කියන කොටස් දෙකේ තමයි පරාගදානි වල පරාග නිෂ්පාදනය වෙනවා, ඩිම්බකෝෂ වල ඩිම්බ නිෂ්පාදනය වෙනවා. එතකොට ඒ පරාගයක් සහ ඩිම්බයක් එකතු වෙලා තමයි මේ නවශාකයේ ඇතිකිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මෙතෙන්දී දුවේ පුතේ විශේෂයෙන්ම මේ පරාග සහ ඩිම්බ පවතින ආකාරය පිළිබඳව අපි විශේෂ කාරණයක් කතා කරනවා.
ඔව් දැන් අපි පුෂ්පය කියන්නේ දැන් සපුෂ්ප ශාක තමයි මේ විදියට ලිංග ප්‍රජනනය සිදු කරන්නේ. ඒතර පුෂ්පයක් ගත්තොත් ඒ පුෂ්පයේ 37 වෙනි පිටුවේ ඇති 14.6 රූපේ පුෂ්පයක රූප සටහන, ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පුෂ්පයක කොටස් ටික. ඊට පස්සේ එතකොට ඒවයි එකේ කාර්යයන් තියෙනවා. ඒවත් ඔබට අපහසු දේවල් නොවේ. අපි දැන් කතා කරනවා මේ පුෂ්ප වර්ග සහ ඒවයි තියෙන ස්වභාවය අනුව ශාක වර්ග මොනවද කියලා. සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න, දීලිංගික පුෂ්ප සහ ඒකලිංගික පුෂ්ප කියන්නේ මොකද්ද සර්?
ඔව් දුවේ පුතේ, දැන් ද්විලිංගික පුෂ්පයක් කියලා කියන්නේ එකම පුෂ්පයේ පරාගදානි සහ ඩිම්බකෝෂ කියන දෙකම අන්තර්ගත වෙනවනම්, පරාගදානියත් ඩිම්බකෝෂයත් දෙකම එකම පුෂ්පයේ තියෙනවනම් ඔය වද, වැල් දොඩම්, මිරිස්, කතරමුරුංගා වෙන ශාකවල මේක අපිට දකින්නට පුළුවන්. එකම පුෂ්පයක පරාගදානිත් ඩිම්බකෝෂයත් දෙකම තියෙනවනම් ඒක ද්විලිංගික පුෂ්පයක්.
එතකොට සර් ඒකලිංගික පුෂ්ප බෙදන්න පුළුවන් පූමාංගී හා ජායාංගී කියලා.
ඔව් ඒකලිංගික පුෂ්ප කියලා කියන්නේ ඒ පුෂ්පයක තියෙන්නේ එක්කෝ පරාගදානි පමණයි, එහෙම නැත්නම් ඩිම්බකෝෂ පමණයි. පරාගදානි පමණක් තියෙනවා නම් අන්න ඒවා පූමාංගී පුෂ්ප වෙනවා. ඩිම්බකෝෂ පමණක් නම් ඒවා ජායාංගී පුෂ්ප වෙනවා. ඔබට මේවා දකින්නට පුළුවන් ඔය වට්ටක්කා, බඩේරිඟු වගේ ඒවයි. බොරුමල් කියලා කියන්නේ මේවා තමයි. එතකම ජායාංගී පුෂ්පත් ඒ විදිහටම දකින්න පුළුවන්. වට්ටක්කවල ගෙඩි හට ගන්න මල් කියලා පොඩි ගෙඩියකුත් එක්කම එක තියෙන්නේ. ඔබ පරිසරය නිරීක්ෂණය කරන දරුවෙක් නම් ඔබට බලා ගන්න පුළුවන් මේ දවස්වල මේ වසංගත තත්ත්වයක් එක්කම ගෙවතු වගාවට යොමු වෙලා තියෙනවා බොහෝ දෙනෙක්. ඒ නිසා ගෙවතුවලත් මේ වට්ටක්කා වගා කරලා තියෙනවා.
ඔව් සර්. දැන් එතකොට අර දීලිංගික ඒකලිංගික පුෂ්පවලට අමතරව තවත් විදියට ශාක අපි වර්ගීකරණය කරනවා, ඒක ගෘහී ශාක සහ දීගෘහී ශාක. ඒ දෙක පොඩ්ඩක් විස්තර කරමු සර්.
ඔව් දුවේ පුතේ, මේ ඒක ගෘහී සහ දීගෘහී කියන වචන දෙක විශේෂයෙන්ම වැදගත්. මේක සාමාන්‍ය විභාගෙදි අහලා තියෙනවා. එතකොට මේ ඒක ගෘහී කියලා කියන්නේ පූමාංගී පුෂ්පයි ජායාංගී පුෂ්පයි, ඒ කියන්නේ අර පිරිමි මල් සහ ගැහණු මල් කියලා තමයි ව්‍යවහාරයව කතා කරන්නේ. මේ පූමාංගී පුෂ්පයි ජායාංගී පුෂ්පයි දෙකම වර්ග දෙකම එකම ශාකයක පවතිනවා නම් අපි ඒවා ඒක ගෘහී කියලා කියනවා. ඔය වට්ටක්කවල, බඩේරිඟුවල මේක අපිට දකින්නට හැකියාව තියෙනවා. ඒත් එක්කම දීගෘහී කියලා කියන්නේ ජායාංගී පුෂ්ප වෙනම ශාකයකත්, පූමාංගී පුෂ්ප වෙනම ශාකයකත්
පවතිනවා. ගෙවල් දෙකේ දෙන්න ඉන්නවා. ගෙවල් එකේ දෙන්නම ඉන්න තැන් තියෙනවා. ගෙවල් දෙක දෙන්න ඉන්න තැනුත් තියෙනවා.
ඔව් මේකට හොඳම උදාහරණය තමයි දුවේ පුතේ ගස් ලැබු. ඔබ සමහරට ව්‍යවහාරය අහලා ඇති මේ මල් පැපොල් ගහක් ඒක කියලා. මල් පැපොල් ගහක් කියලා කියන්නේ මේ පුමංගේ පුෂ්ප සහිත ශාකයක්. ඒක ද්විගෘහී ගස් ලැබු වල මේක දකින්නට පුළුවන්. එතකොට ඒ මල් පැපොල් ආපෝ මේක ගෙඩි හැදෙන්නේ නැහැ කියලා සමහරවිට කපලා දානවා. නමුත් ඒකෙන් වෙන්නේ අර පරාග නිපදවන පුෂ්පය ඒ පරිසරයට නැති වෙන එක. ඒ නිසා ඒක එසේ නොකළ යුතුයි කියන එක තමයි අපි
අවධානය කරන්නේ. සමහර ශාක අපි දන්නේ නැති ශාක තියෙනවා ගෙදර හදාගෙන ගෙඩි හැදෙන්නේ නැහැ කිය බැන බැන ඉන්නවා. සමහර විට ඒක පිරිමි ශාකයක් වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු එන්න පුළුවන් ප්‍රායෝගිකව. ඉතින් ඒ වෙලාවට ඔබට මේ දැනුම තියෙනවා නම් ඒක හොයාගන්න බැරි කමක් වෙන්නේ නැහැ. හරි අපි පරාගණයට යමු සර්. පරාගණය කියන්නේ මොකද්ද?
ඔව් ඇත්තටම දැන් මේ ජන්මාණු නිපද වුණාම පරාගදානි සහ ඩිම්බකෝෂවල මේ ජන්මාණු සංයෝජනය වෙන්නට ඕනනේ. ජන්මාණු සංයෝජනය වීමෙන් තමයි මේ නව ජීවිය ඇතිවීමට අඩිතාලම වැටෙන්නේ. ඒතර මේ ජන්මාණු සංයෝජනය වීම සඳහා කියන්නේ පරාගයක් ඩිම්බයක් එක්ක එකතු වෙන්නට අවශ්‍යයි. ඒතකොට මේ පරාගයක් ඩිම්බයක් එක්ක එකතු වෙන නම් පරාගය නිෂ්පාදනය වෙන පරාගදානියේ සිට ඩිම්බය තියෙන තැනට මේක එන්න ඕන. සරලව කියනවා නම් එහෙම තමයි. එතකොට මෙතෙන්දී විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි දැන් පරිණත පුෂ්පවල තමයි මේක සිද්ධ වෙන්නට ඕනේ. පරිණත පුෂ්පයක මේ පරිණත පරාගයක් එම විශේෂයෙන්ම පරිණත පුෂ්පයක කලංකය මත තැන්පත් වුණොත් අන්න ඒක තමයි ප්‍රසන්න සර් අපි පරාගණය කියලා හඳුන්වන්නේ.
එතකොට සර් දැන් මේ පරාගණයේ තියෙනවා වර්ග දෙකක් නේද? ස්වපරාගණය සහ පරපරාගණය.
ඔව් ස්වපරාගණයකින් කියනකෙන් හඳුන්වන්නේ යම් පුෂ්පයක තියෙන ඩිම්බකෝෂයකට යම් පුෂ්පයක තියෙන කලංකයක් මත එම පුෂ්පයේම පරාගයක් ඇවිල්ලා තැන්පත් වෙනවා නම් ඒක අපි හඳුන්වනවා ස්වපරාගණය කියලා. යම් පුෂ්පයක කලංකයේ මත තැන්පත්වන්නේ එම විශේෂයේ වෙනත් පුෂ්පයක නිපද වෙන පරාගයක් නම් අන්න ඒක අපි හඳුන්වනවා පරපරාගණය කියලා.
ඔව් සර්. දැන් මේ ස්වපරාගණය හා පරපරාගණය අතරින් වඩාත් හොඳම පරාගණය මොකද්ද? ශාකයේ පැත්තෙන් හිතුවොත්.
ඔව් ශාකයේ අර ජන්මාණු සංයෝජනයේ වීමේදී විශේෂ කියන්නේ එකම විශේෂයේ වුණාට ශාක දෙකක වුණොත් එහෙම අපිට පොඩ්ඩක් ඒකේ තියෙනවා අර ප්‍රවේණියේදී මේක අධ්‍යයනය කරනවා වැඩි දුරටත් මේ ඥාන සංයෝජනය වීම හොඳින් සිද්ධ වෙනවා නම් ඒකෙදි උසස් ලක්ෂණ සහිත දුහිතෘ ශාක ලබා ගැනීම
නව ප්‍රභේද ඇති වෙනවා.
නව ප්‍රභේද ඇති වීමේ හැකියාව තියෙනවා ඇත්තටම.
ඒ නිසා ශාක වැඩිපුර කැමැති පරපරාගණය කරන්න. ඒතකොට සර් මේ පරපරාගණය කරන්න ශාක කැමැති නිසා එයාලා කරන දෙයක් තමයි මේ ස්වපරාගණය වලක්ව ගන්න උපක්‍රම කීපයක් යොදනවා. මොනවද මේ උපක්‍රම පොඩ්ඩක් අපි
ඔව් එතකොට මේ ස්වපරාගණය වීම වැළැක්වීම සඳහා විශේෂිත ක්‍රමවේද විශේෂිත හැඩගැසීම් මේ තැම් ශාකවල තියෙනවා. ඒවා නාමිකව අපි හඳුනාගත්තාම මේ පන්තියේදී ඔබට ප්‍රමාණවත් ඇත්තටම ඒක ඒකලිංගික පුෂ්ප හට ගැනීම සර්වන්ධ්‍යතාව යෝගබාධකතාව තම් බාහිරාවර්තී රේණු පිහිටීම අසම පරිණතය වගේ කාරණා තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ.
ඔබට තවදුරටත් ඒක පෙළ පොතේ සඳහන් වෙලා තියෙන නිසා ඔබට ඒක ඉතා පැහැදිලි වෙයික සඳහන් කරලා තියෙන උදාහරණත් එක්ක ඔබට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා බල්ලා හොඳින් පරිශීලනය කරොත්. අපි සර් මේ පරාගණය දැන් අපි දැන් පූමාංගී හා ජායාංගී පුෂ්පවල තියෙන එහෙම නැත්නම් මේ පරාග සහ ඩිම්බ එකට සම්බන්ධ වෙන්න ඕනනේ. ඒ සම්බන්ධ වෙන්න නම් පරාගෙ ගිහිලා කලංකේ මත තැන්පත් වෙන්න ඕනනේ. එතකොට මේ එකට අපි කියනවා මේ එක ගෙනියන්න කෙනෙක් නැහනේ ශාකවලට සංචරණ හැකියාවක් එහෙම නැහැ. ඒ සඳහා අවශ්‍ය වෙන කාරක මොනවද සර් මේ පරාගන කාරක වෙන්නේ?
ඔව් දූපතේ දැන් පරාගදානයේ නිපද වෙන පරාගය කලංකයේ දක්වා ගෙන යාම පරාග කාරක මගින් තමයි සිද්ධ කරන්නේ. මේක ස්වභාවිකවම සිදුවෙන ක්‍රියාවලියක්. මේ සඳහා සතුන් දායක වෙන ඔය මී මැස්ස වගේ සතුන් සමනලය වගේ සතුන් මලින් මලට යද්දි ඒකෙදි ඒ සතුන්ට හැකියාව තියෙනවා මේ පරාග රැගෙන යන. මෙතෙන්දී පුෂ්පත් ඒ සතුන් මගින් පරාගණය වෙන්න නම් ඒ විශේෂ අනුවර්තන දක්වන. ඒ කියන්නේ සතුන් ආකර්ෂණය කරගන්න ඕනනේ. එතකොට මේ පුෂ්පවල සුවඳක් තියෙන්න පුළුවන්, විශාල පුෂ්ප වෙන්න පුළුවන්, හොඳ වර්ණවත් පුෂ්ප වෙන්න පුළුවන්,
පැණි තියෙන්න පුළුවන්,
මදු කෝෂ තියෙන්න පුළුවන්. ඒ වගේ එතකොට මේ පරාග අර සතුන්ගේ ශරීරයේ ඇලෙන සුළු විදියට සකස් වෙන්න පුළුවන්. ඒ වගේ කාරණාවලින් මේ පරාගය පරාගදානයේ සිට කලංකයේ දක්වා ගෙන යාම සඳහා අනුවර්තන දක්වනවා. ඒ වගේම සුලංග මගිනුත් පරාගණය සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. සුලංග මගින් පරාගණය වෙනවා නම් විශේෂයෙන්ම ඒ පුෂ්පවල හැදෙන පරාග වියලි සහ සැහැල්ලු පරාග වෙනවා. ඒත් එක්කම ඒවා විශාල වශයෙන්, ඒ කියන්නේ විශාල පරාග ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඒත් එක්කම ඒ පරාග කුඩා, අපි කියව සැහැල්ලු වෙනවා. ඒත් එක්කම අර කලංකයත් ඒ සුලංගේ පාවෙලා එන පරාග ග්‍රහණය කර ගැනීම සඳහා අතු බෙදුණු ආකාරයට සකස් වෙලා තියෙනවා.
ඔව්, දැන් එතකොට මේ අර සුලංග මගිනුත් පරාගණය වෙනවා. එතකොට අපි දැනගත්තා සතුන් මගිනුත් පරාගණය වෙනවා කියලා. ඊට අමතරව මොනවද සර් පරාගණය වෙන්න පුළුවන් තවත් ක්‍රම තියෙන්නේ?
ඔව්, ජලජ ශාකවලදී නම් ජලය තමයි ඉතින් පරාගණ කාරකය වෙන්නේ. ඒ ජලය මගින් පරාගණය වෙනේවා අපි විශේෂයෙන්ම ජලකාමී පුෂ්ප කියලා හඳුන්වනවා. ඔය වැලිස්නේරියා වගේ ශාකවල මේ ජලය මගින් පරාගණය වීම දකින්න පුළුවන්.
ඔයාලා උදාහරණ හොඳම උදාහරණයක් මතක තියාගන්න, වැලිස්නේරියා තමයි ජල්ජ ශාකවලින් පරාගණය වෙන අවස්ථාවක් ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඊළඟට අපි යනවා සංසේචනය කියන. දැන් පරාගය ඇවිල්ලා කලංකයේ මත තැන්පත් වුණා. තැන්පත් වෙච්ච පරාගය ඩිම්බේ දක්වා ගිහිල්ලා මොනවා හරි දෙයක් වෙන්න ඕන. ඒක තමයි මට හිතෙන්නේ සංසේචනය කියන. සර් පොඩ්ඩක් විස්තර කරන්න, සංසේචනය කියන්නේ කොයි වගේ දෙයක්ද, කොහොමද ඒක වෙන්නේ කියලා?
ඔව් දුවේ පුතේ, දැන් සංසේචනය කියන කාරණේ අපි කතා කරන්නේ අර පරාගයේ තියෙන පරාගයේ තුල තියෙන ඒ පරාග නැෂ්ටියේ තියෙනවා වර්ණ දේහ. ඌණන විභාජනයෙන් තමයි මේවා ඇති වෙන්නේ. අපි මේ ගැන කලින් කතා කරලා තියෙනවා. මේ ජන්මානුවේ තියෙන ඌණන විභාජනයෙන් එතෙන්දී ඒක ගුණයි. ඒ කියන්නේ මෞෂාකයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩයි තියෙන්නේ.
ඔව්.තර
පරාග නැෂ්ටියේ තියෙන ඒ වර්ණ දේහ අර්ධයත් ඩිම්බ නැෂ්ටියේ තියෙන වර්ණ දේහ අර්ධයත් එකතු වීමෙන් තමයි නව ඒ දුහිතෘ ශාකයේ වර්ණ දේහ සංඛ්‍යාව සම්පූර්ණ වෙන්නේ. මෙතෙන්දී අර පරාග නැෂ්ටියේ තියෙන පරාග නැෂ්ටියත් ඩිම්බ නැෂ්ටියත් දෙක එකතු වෙලා යුක්තාණුවක් ඇතිවීමේ ක්‍රියාවලිය තමයි අපි මේ සංසේචනය හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ ඩිම්බ කෝෂයේ තුල තියෙන ඩිම්බේ සමග පරාගය එකතු වෙලා ඒකෙන් යුක්තාණුවක් ඇතිවීම සංසේචනය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්.
දැන් මේ යුක්තාණුව ඇති වුණාට පස්සේ අර ඩිම්බයට වෙනස් වීම කීපයක් වෙනවා නේද? එතකොට ඩිම්බයට වෙනස් වෙලා ඩිම්බය ඊළඟටපත් වෙන්නේ කොයි වගේ තැනකටද?
ඔව්, ඇත්තටම දැන් මේ පරාග සංසේචනයෙන් පස්සේ ඩිම්බය බීජය බවට පත් වෙනවා.
බීජය බවට පත් වෙනවා.
ඩිම්බ කෝෂය ඵලය බවට පත් වෙනවා. එතකොට අර දාලපත්‍ර, මණිපත්‍ර, පරාගදානි ඒ වගේ අනිත් කොටස් ටික ඔක්කොම වේලිලා හැලිලා යනවා.
මණිපත්‍ර ටික විතරක් සමහර
ඉතුරු. සමහර ශාකවල මණිපත්‍ර ඉතුරු වෙනවා. ඒ අය මොනවාද අර මැංගුස්ටින් ඒ වගේ වෙයි. මණිපත්‍ර ටික ඉතුරු
වෙනවා. ජම්බු ගෙඩියේ පහල ඉතුරු වෙනවා. ඊළඟට අර මේ මොනවාද හොර වගේ ශාකයක වියාඹල යන්නෙත් ওই මණිපත්‍ර යුගලෙන් තමයි. ඒ ශාකවලට අනුව එක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට තා පොඩි වචනයක් තියෙනවා සර්, පාතනෝ ඵලය කියලා. මොකද්ද මේ පාතනෝ ඵලය කියලා චුට්ටක් පැහැදිලි කරොත්?
ඔව්, මෙතෙන්දි මේ පාතනෝ ඵලණය කියනක හැටියට අපි හඳුනාගන්නේ සමහර ශාක දැන් වැඩි දියුණු කරලා තියෙනවා. පුෂ්ප පරාගණය වීමකින් තොරව ඵල ඇතිවීම සඳහා. එතකොට එතෙන්දි සංසේචනය වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර ඔබ අහලා තියෙනවා බීජ නැති ගස් ලැබු, ඇට නැති ගස් ලැබු කියලා තියෙන ඔය අවුරුදුස්වලදී හිම ගේන්නේ. අන්න ඒවා එහෙම ඇති වෙන්නේ මේ ක්‍රමයට තමයි. එතකොට කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය භාවිතා කරලා මේ පුෂ්ප වලින් ඵල ඇති කර ගැනීම තමයි මෙතෙන්දි සිද්ධ කරන්නේ.
දැන් අර දම්පාට මිදි වර්ගිකුත් තියෙනවා. ඒකෙත් ඇට නෑ. යාපනයේ මිදි ගත්තොත් ඇට තියෙනවා.
තියෙනවා.
හරි. ඊළඟට අපි යමු සර්. දැන් ඵලයක් බවට පත් කරගත්තම දැන් මේ ඵලය තුල තමයි බීජ පවතින්නේ. මේ බීජ ව්‍යාප්ත වෙන්න ඕන. ඒතර ව්‍යාප්ත වෙන්න පළහා බීජ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කොයි විදියටද ඒකට හේතු මොනවද? මේ පළහා බීජ ව්‍යාප්තියයි කරගන්නේ ශාක.
ඕ දුවේ පුතේ, දැන් මෙහෙමයි, පළ ඇති වුණාම අලුතෙන් ඒ පළය තුල තියෙන බීජ, ඒ පළ බීජ ප්‍රරෝහණය සඳහා සුදුසු ස්ථානයකට ගිහිල්ලා ඒ සුදුසු ස්ථානයේ රෝපණය වුණේ නැත්නම් ඒක නව ශාකයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. හේතුව අපි උදාහරණයකට කිව්වොත් කොස් ගහක හැදෙන පළයක් ඒ කොස් ගහ යටම වැටුණාම එතනම ඒ බීජ ටික පැලවුනොත් කොස් ගහ යට හැවෙන නිසා එයාට අර මව ශාකයත් එක්ක තරඟ කරන්න බැරි වෙනවා එයාට ඕන කරන අවශ්‍යතාවයන් ලබා ගැනීම සඳහා. ඒ නිසා ඒක ප්‍රරෝහණය වෙලා ටික දවසකින් ඒ පැලය ආලෝකය ලබා ගැනීමේ නොහැකියාව නිසා මැරිලා යනවා. එතකොට මේක මව ශාකයෙන් ඈතට සුදුසු ස්ථානවලට ගමන් කිරීම තමයි අපි මේ පළහා බීජ ව්‍යාප්තිය හැටියට හඳුනා ගන්න.
උතර පළහා බීජ ව්‍යාප්තියත් අර කලින් අගේ පරාගණය සිදුවෙනවා වගේ මෙතෙන්දි සතුන්, සුළඟ, ජලය, ස්ෆෝටනය වගේ ක්‍රමවලින් තමයි සිද්ධ වෙන්නේ නේද?
ඔව්. එතර දැන් පළහා බීජ අපි අර ප්‍රසන්නස කලින් කිව්වා ශාකවලට සංචරණය කිරීමේ හැකියාව නැති නිසා පළහා බීජ ඇතිවෙච්ච තැනින් වෙනත් තැනකට ව්‍යාප්ත වෙන්න කවුරු හරි දායක වෙන්න ඕන. විශේෂයෙන්ම සතුන් මේකෙදි විශාල දායකත්වයක් දරනවා. එතකොට පළයේ සතුන්ට ආහාරයට ගත හැකි දෙයක් තියෙන නිසා සතුන් ඒ පළය අරගෙන ගිහිල්ලා ආහාරයට ගන්න පුළුවන් මාංශල කොටස ආහාරයට අරගෙන බීජය එතන අතාරිනවා. එහෙම නැත්නම් ඒකට ආකර්ෂණීය වර්ණ තියෙන්න පුළුවන්. එතකොට ඒ වර්ණවලට රැවටිලා සතුන් එක අරන් යන්න පුළුවන්. සමහර ශාකවල අර කුරුමිනිය වගේ සතුන් රවටන සුළු ස්වභාවයක්, ඔය එඬෙරු, මදටිය වගේ දේවල් වල
මේක ඒවා රැවටිලා ගිහිල්ලා අතාරිනවා වෙනත් තැන්වල.
ඔව්.
ඊළඟට තවත් අර සතුන්ගේ ඇඟේ පැටලිලා යන දේවලුත් තියෙනවා නේද?
ඔව් ඔව්. නාගදරන,
ඒ වගේ
ඇපල් වගේ ඒවා තියෙනවා. සතුන්ගේ ශරීරේ ඇමිනිලා යන්න පුළුවන්. ඒ ඇමිනිලා ගිහිල්ලා ඒ සතුන් යන යන විවිධ තැන්වල අහඹු ලෙස මේවා වැටෙන්න
වැටෙනවා. ඊළඟට අර වසුරු ඔස්සේ සමහර ආහාරයට ගත්තට පස්සේ ඒවා නැවත වසුරු විදියට තැන්වල වැටිලා පැලවෙන අවස්ථාත් තියෙනවා. ඊළඟට සුළඟ ගැන කතා කරොත් සුළඟිනුත් ලොකු කාර්යයක් ඉෂ්ට වෙනවා මේ වැඩේට නේද?
ඔව්. සුළඟ අනිත් ප්‍රධාන කාරකය මෙතෙන්දී මේ පළහා බීජ ව්‍යාප්ත වීම සඳහා දායක වෙන. මොකද වේගයෙන් හැමන සුළඟට හැකියාව තියෙනවා මේ ශාකවල පළහා බීජ ඒ මව ශාකයෙන් ඈතට අරගෙන යන. එතෙන්දී මේ විශේෂ අනුවර්තන හැටියට අපි හඳුනා ගන්නවා මේ සුළඟේ පා වෙලා යන්නට පුළුවන් කෙඳි වැනි ව්‍යුහ තියෙනට පුළුවන් ඔය වරා, කොට්ට වගේ ශාකවල. ඒත් එක්කම තටු වැනි ව්‍යුහ තියෙනට පුළුවන්. ඒත් එක්කම අග්‍රස්තේ හට ගැනීම නිසා හැකියාව තියෙනවා අර සුළඟට හොඳින් අහු වෙලා මේවා පා වෙලා යන්න. මේකේ විශේෂ කාරණයක් තමයි මේවැනි ශාකවල පළහා බීජ විශාල වශයෙන් නිෂ්පාදනය වෙන. මොකද ගිහිල්ලා සමහර විට ඔක්කොම ටික වැටෙන වතුරකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒව විනාශ වෙලා යනවා. සුදුසු ස්ථානයක අහඹු ලෙස වැටෙන එකක් තමයි පැලවීම සිද්ධ වෙන්නේ.
ඔව්. අපිට කාලය ටිකක් හරස් වෙන නිසා අපි ජලය සහ ස්ෆෝටනය ගැනත් අපි පොඩ්ඩක් සැකවින් කියමු සර්.
ඔව්. ජලය මගින් ප්‍රචාරණය වීම සිද්ධ වෙන්නේ ඔය ජලාශ්‍රිතව ඇතිවන ශාකවල, ඔය පොල්, කදුරු වගේ ශාකවල ජලය පා වෙලා යන්නට පුළුවන්. ඒත් එක්කම නෙළුම් වගේ ශාක, ඊළඟට සමහර ඒවායේ වාතයේ පිරි බීජ කවච පිහිටන හින්දා ඕළු වගේ ශාකවල එහෙම ජලය පා වෙලා යාමේ හැකියාව තියෙනවා.
ඔව්. ස්ෆෝටනයනුත් සර් දැන් රබර්
වගේ දේ හොඳටම දන්න එකක් තමයි ප්‍රසන්නස කූඩලු. කූඩලු වල ඵලයක් පොඩ්ඩක් අතින් තෙරපුවොත් අපිට හඳුනා ගන්න පුළුවන් එක පුපුරලයක්.
පුපුරලයක්.
අනේ එහෙම පිපිරුවහම ඒකෙන් ඈතට විසිරෙන බීජ වලින් නව ශාක ඇති වෙනවා.
ඔව්. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන සර් බීජයක් දැන් වැටුණා, ඒක පැලවෙන අවස්ථාව. කොහොමද ඒකට අවශ්‍ය සාධක මොනවද? එහෙම පැල නොවී තියෙන්නත් හේතු තියෙනවා සමහර අවස්ථාවලදී.
ඔව්. විශේෂයෙන්ම ප්‍රසන්න සර් බීජයක් ප්‍රරෝහණය වෙනවනම්, බීජයක් පැලවෙනවනම් අනිවාර්යයෙන්ම ඒකට තියෙන්නට ඕනේ ඒ බීජයේ ජීවිතාවේ තියෙන්නට ඕනේ ඒ මොහොත වෙද්දී. ඒත් එක්කම ඒකට ප්‍රරෝහණය සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍යයි. ඒතර ඒකට අවශ්‍ය කරන ඔක්සිජන් ලැබෙන්නට ඕනේ. ඒත් එක්කම තෙතමනය අවශ්‍යයි. ඒ වගේම ඒ බීජ ප්‍රරෝහණය සඳහා සුදුසු උෂ්ණත්වයක් තියෙන්නට ඕනේ. මෙන්න මේ සාධක හතර තියෙනවා නම් බීජයක් ප්‍රරෝහණය වෙනවා බොහෝ විට.
ඕක දැන් අපි අර කතා කරපු බීජේ ජීවිතාව කියන එක අභ්‍යන්තර සාධකයක් වෙනවා. අනිත් සාධක තුන බාහිර තියෙන සාධක තුනක් වෙනවා.
ඔව් හරියටම හරි ප්‍රසන්න සර්.
ඊළඟට අපි බලමු මේ බීජය එහ පැල නොවෙන අවස්ථාවට අපි කියනවා බීජ සුප්තතාවය කියලා. මොකක්ද මේ බීජ සුප්තතාවය?
ඔව් ප්‍රසන්න සර් මෙහෙමයි. දැන් බීජයක් ප්‍රරෝහණය වීම සඳහා අවශ්‍ය කරන අර කිව්ව සාධක සියල්ලම තියදී, අභ්‍යන්තර සාධකත් බාහිර සාධකත් සියල්ලම තියදී සමහර බීජ ප්‍රරෝහණය වෙන්නේ නැතුව තියෙනවා. එතකොට ඒ ප්‍රරෝහණය වෙන්නේ සියලුම බීජ ප්‍රරෝහණය සඳහා අත්‍යවශ්‍ය සාධක සියල්ලම පවතිද්දී ප්‍රරෝහණය වෙන්නේ නැත්තම් ඒකට අපි කියනවා බීජ සුප්තතාවය කියලා.
ඔව් බීජ සුප්තතාවයටත් බලපාන කාරණා දෙකක් ගැන සඳහනක් තියෙනවා. මොනවද?
බීජ සුප්තතාවයට හේතු වෙන්න පුළුවන් කාරණා ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඒ බීජය පරිණත වෙලා තිබුණට ඒක බීජය තුළ කලලය තියෙනවා. මේ කලලය පරිණත වෙලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර සමහර ශාක තියෙනවා ඒ කලලය පරිණත වෙන්න යම් කාලයක් ගත වෙනවා.
ඔව්.
එතකම සමහර විට ඒකේ තද බීජාවරණයක් තියෙනවා නම් ඒක අර ඔක්සිජන් තෙමනේ ඇතුළට ගන්නේ නැති වෙන්න වෙන්නත් පුළුවන්.
එතකොට මේ කාරණා නිසා බීජ සුප්තතාවය ඇති වෙන්න පුළුවන්. එහෙනම් අද අපි කතා කරේ මෙන්න මේ ශාක ප්‍රජනන ක්‍රම. ඉතින් ඔබට යම් අවබෝධයක් ශාක ප්‍රජනනය ගැන තියෙන්න පුළුවන්. ඉතින් දැන් මේ සඳහා අපිට දායක වුණේ මාතර හිත්තටිය ධර්මරාජ මහාවිද්‍යාලයේ සාරංග වීරසිංහ අපේ ගුරු මහතා, ඒ වගේමයි මා ප්‍රසන්න අභිගුණරත්න තමයි මේ සඳහා දායක වුණේ. ඔබ සැමට ආයුබෝවන්.